ජාත්‍යන්තර තාරකා විද්‍යා මාසය වෙනුවෙන් skylki.com වෙබ් අඩවිය විසින් පවත්වන ලබන පළවෙනි පොඩ්කාස්ට් එක එක්කයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. මම හස්තකන්නරත්න, මම skylki නියෝජනය කරනවා.
මම තිලින හීනටිගල, ශ්‍රී ලංකා තාරකා විද්‍යා සංගමයේ.
මම ප්‍රසන්න දේශප්‍රිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත හා තාරකා විද්‍යා සංගමයේ.
මම අනුරාධ ජයන්තක, skylki.com වෙබ් අඩවියෙන්.
ඉතින් අපි දන්නවා දැන් ගිය අවුරුද්ද නම් කරලා තිබ්බා තාරකා විද්‍යා වර්ෂය කියලා. ඇයි මේ විශේෂයෙන් මේ අවුරුද්දෙත් මේ තාරකා විද්‍යා මාසය කියලා අප්‍රේල් මාසය මේ හඳුන්වන්නේ?
ඔව් හසිත. දැන් අපි දන්නවා ගිය අවුරුද්දේ තාරකා විද්‍යා අවුරුද්ද මුළු අවුරුද්ද පුරාම රටවල් 148ක් නියෝජනය කරලා සැමරුවා. ඉතින් මෙම තාරකා විද්‍යා මාසය කියලා මේ අවුරුද්දේ අප්‍රේල් නම් කරේ අපිට දැන් මේ හැමෝටම ඌමනාවක් තිබ්බා ගිය අවුරුද්දේ ඇත්තටම මිලියනයකට මිලියන ගණනක් මිනිස්සු සහභාගී වුණා. ගියව ඒ උනන්දුව ඉස්සරහට තියාගෙන යන තමයි තාරකා විද්‍යා ජාත්‍යන්තර තාරකා විද්‍යා මාසය කියලා අප්‍රේල් නම් කළා තියෙන්නේ. මේම ඇත්තටම මේ මේ ජාත්‍යන්තර තාරකා විද්‍යා මාසය පිළිබඳව පළවෙනිට අයිඩියා එක ගිය අවුරුද්දේ ඉන්නම තිබ්බා. ඔගොල්ලෝ ඔක්කොටම මතක ඇති ගිය අවුරුද්දේ අප්‍රේල් වල තිබ්බ ප්‍රෝග්‍රෑම් එක 100 hours of astronomy කියලා. පැය 100ක් එක දිගට මුළු ලෝකෙම තාරකා විද්‍යාවේ නොයෙකුත් ක්‍රියාකාරකම් වලින් රටවල් සැමරුවා. ඉතින් මෙම මුලින්ම අදහස තිබ්බේ මේ පැය 100ක් ඒ ප්‍රෝග්‍රෑම් එක මුළු මාසයක් වෙනකන් දික් කරන්න. ඒක තමයි මේ පළවෙනි අයිඩියා එක ජාත්‍යන්තර තාරකා විද්‍යා මාසේ. කොහොම හරි ගිය අවුරුද්දේ නොවැම්බර් වල තමයි පටන් ගත්තේ මේක ප්ලෑන් කරලා ඉස්සරහට ගෙනියන්න. අපිට මේ දැනට මුළු රටවල් ඔක්කොටම සහභාගී වෙන්න පුළුවන්, හැම ගෲප් එකකටම සහභාගී වෙන්න පුළුවන් වශයෙන් තියෙනවා ප්‍රෝග්‍රෑම්ස් 30ක් විතර මේ ජාත්‍යන්තර වශයෙන් ඕගනයිස් වෙන.
එතකොට තියෙන මේ දැන් ගියපාර තාරකා විද්‍යා වර්ෂය ඕගනයිස් කරේ මේ යුනයිටඩ් නේෂන් එකයි මේ ඉන්ටර්නැෂනල් ඇස්ට්‍රොනොමිකල් යුනියන් එකයි. දැන් මේ පාර මේ තාරකා විද්‍යා මේ මාසය මේ සංවිධානය කරන්නේ මේ කට්ටියමද?
ඔව් හසිත. මේ දැන් මේක ඕගනයිස් කරන්නේ ඇත්තටම ඇස්ට්‍රොනොමර්ස් විතවුට් බෝඩර්ස් කියලා ඕගනයිසේෂන් එකකින්. මේ ඇස්ට්‍රොනොමර්ස් විතවුට් බෝඩර්ස් AWB කියලා අපි කෙටියෙන් කියනවා. AWB එක තමයි ගිය අවුරුද්දේ 100 hours of astronomy එකේ ගොඩක් ඕගනයිසින් වැඩවලට සහ ඒක පිළිබඳව කටයුතු කරේ. මේ ඕගනයිසේෂන් AWB ඕගනයිසේෂන් එක තමයි තනිකරම ග්ලෝබල් ඇස්ට්‍රොනොමි මන්ත් එක ඕගනයිස් කරන්නේ. ඒගොල්ලොම ප්ලෑන් කරනවා මේක අවුරුදු පතා මේ ඉස්සරහට ගෙනියන්න. ඉතින් මම හිතනවා ඒක සෑහෙන හොඳ දෙයක් කියලා අපි හැමෝටම, ලංකාවේ අපි හැමෝටම විතරන්නේ මේ කියන්නේ මේ ලෝකේ ඉන්න තාරකා විද්‍යාවට උනන්දුව දක්වන හැමෝටම සෑහෙන හොඳ දෙයක්. මොකද අපිට හැම අවුරුද්දෙම මාසයක් හම්බ වෙනවා තාරකා විද්‍යාව මේ ජාත්‍යන්තර වශයෙන් සමරන්න.
ලංකාවේ කොහොම තියෙන මේ දැනට වැඩ කටයුතු සංවිධානය වෙලා තියෙන්නේ මේ මාසය වෙනුවෙන්?
අපි අප්‍රේල් කියලා ගත්තේ මේ කියන්නේ තව ඉස්සරහටත් ඕනනම් ගන්න තිබ්බා. නමුත් අප්‍රේල් කියලා නම් කරන්න හේතුවක් තියෙනවා. දැන් අපි දන්නවා තාරකා විද්‍යාව අවුරුද්ද ඉවර වෙලා මාස 3ක් ගත වෙලා තියෙනවා. ඉතින් අර උනන්දුව අඩු වෙන්න කලින් ඉස්සරහට යන්න ඕමනා නිසා තමයි මේ අපි අප්‍රේල් වලට දැම්මේ. දැන් ලංකාව ගත්තොත් එහෙම හසිත අප්‍රේල් මාසයේ ඇත්තටම ගොඩක් දේශීය වශයෙන් සිදුවෙන දේවල් තියෙනවා. ඉලෙක්ෂන් එක තියෙනවා, ඊට පස්සේ සිංහල මේ අලුත් අවුරුද්ද එනවා, සහ ඉස්කෝල ඔක්කොම හැම ඉස්කෝලයක්ම මේ දවස්වල නිවාඩුයි. ඉතින් ඉස්කෝල ආපහු පටන් ගන්නෙත් අප්‍රේල් අන්තිම කාලේ විතර. ඒ මේ හේතු නිසා ඇත්තටම අපිට ක්‍රියාකාරකම් කරන්න ගොඩක් අපහසුයි. ඉතින් අපි බලමු. මම හිතන්නේ අපිට දැන් මේ පොඩ්කාස්ට් සීරීස් එකක් යනවා මේ ජාත්‍යන්තර තාරකා විද්‍යා මාසය වෙනුවෙන්. ඒ වගේ අපි උත්සාහ කරමු ගොඩක් ඔන්ලයින් වගේ ප්‍රෝග්‍රෑම්ස් කරලා අපේ මම හිතන්නේ ලංකාවේ ඉන්න සෑහෙන ඔන්ලයින් කමියුනිටි එකක් ඒගොල්ලන්වත් එකතු කරගෙන සහ පබ්ලික් කියන්නේ පොදු ස්ථානවල ගොඩක් ටවුන්ස් වල වගේ ඕගොල්ලන් අපි දන්නවා හැමෝම මේ සයිට් වෝක් ඇස්ට්‍රොනොමි කියලා තියෙනවා. ඒ වගේ ක්‍රියාකාරකම් දෙක තුනක් කරන්න පුළුවන්. එහෙම තමයි දැන්ට ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් අපිට තියෙන මේ රිසෝර්සස් ඇරිට අපි බලමු කොහොමද මේ මාසේ අපි මේ කරන්න පුළුවන් කියලා.
ජාත්‍යන්තර තර්ක විද්‍යා මාසය එළඹෙනකොටම විශේෂිත වූ සිදුවීම් ගොඩක් සිද්ධ වුණා ලෝකේ. දැන් මේ මට මතක් වෙනවා මේ වෙලාවේ CERN ආයතනයේ මේ ළඟ දවසේ කියන්නේ ජාත්‍යන්තර තර්ක විද්‍යා මාසය පටන් ගන්න පළවෙනිදා වගේ වෙද්දී CERN ආයතනයේ විශේෂිත නිවුස් එකක් තිබ්බා. මොකද්ද මේ දේශප්‍රිය මේ විශේෂිත සිදුවීම් වෙලා තිබ්බේ?
ඔව් හසිත, ඇත්ත වශයෙන්ම ඔයගොල්ලෝ දැනගත්ත CERN එක ගැන. CERN කියන්නේ න්‍යෂ්ටික අධ්‍යයන සඳහාමන යුරෝපීය සංවිධානයක්. මේගොල්ලන්ගේ විශේෂ වූ සොයාගැනීමක් සිදු වුණා මේ මාසෙ මුලදී. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නා මේගොල්ලෝ පරීක්ෂණ කරන්නේ හුඟක් වෙලාට අලුතෙන් පාටිකල්ස් සොයාගන්න. දැනට සොයාගෙන තියෙන පාටිකල්ස් දෙයක් කලයිඩ් කළා අලුතෙන් ඇතුළු පාටිකල්ස් ගැන තමයි මේගොල්ලෝ පරීක්ෂණ කරන්නේ. මොකද ඒවයි ශක්තිය ඉහළ මට්ටමක තියෙන නිසා එන්න අපිට ගොඩක් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මෙහිදී සිද්ධ වුණේ මෙතෙක් කල ඔවුන් කරලා තියෙන පරීක්ෂණවලදී ලැබිච්ච ශක්තිය වගේ 3.5 ගුණයක් තරම් ශක්තියක් ජනන වෙන ගැටුමක් කරන්න ඕනට හැකියාව ලැබුණා. ඒ කියන්නේ ඔවුන් ඊටමත් අධිකව ප්‍රෝටෝන ත්වරණය කරලා එම ගැටුමකට ලක් කරනවා. ඒගොල්ලෝ හය තුනක් කරලා LHC කියලා. මේකට අපි කියනවා Large Hadron Collider කියලා. මේකේ තමයි මේ ගැටුම සිදු කරලා තියෙන්නේ. ඒත් වශයෙන්ම ඔයගොල්ලෝ මතක ඇති 2008 වසරේදී CERN-හි යම්කිසි අනතුරක් සිදු වුණා. ඒ කියන්නේ ඇතුළේ තිබූ හීලියම් කාන්දුවීමක් නිසා මෙහෙම පද්ධතියෙම හුඟක් අඩපණ වෙලා තිබ්බේ. ඒක වසරක් පමණ පුරා පැවතුණා. ඇත්ත වශයෙන්ම ගිය අවුරුද්ද සැප්තැම්බර් මාසයේ තමයි හස්ත මේක අපි රට දැක්න ලැබුණේ. නැවත තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා. කොහොම වුණත් සැප්තැම්බර් මාසයේ ඉඳලා මේ දක්වා ඉතා කෙටි කාලයක් තුළදී ඔවුන්ගේ පරීක්ෂණ වලට හැකියාව ලැබුණා මේ තරම් ඉතාමත් විශාල ජයග්‍රහණයක් ලබා ගන්න. තව දෙයක් කියන්න ඕනේ මේදී හුඟක් අපි දන්නවා මේදී CERN එකේ භාවිතා කරන වක්‍රයට විද්‍යුත් චුම්බක. හුඟක් වෙලාවට මේවා එතමත් සියුම් ලෙස පරීක්ෂණ පවත්වන දේවල්. ඒ නිසා මේ වගේ ජයග්‍රහණයක් ඔක්කොම වටිනවා. මොකද අපිට අනාගතයේදී ලැබෙන පරීක්ෂණ වලට මේවා හුඟක් වැදගත් වෙනවා.
ඔදේශප්‍රිය මේ CERN ආයතනයේ සිදුවීම ගැන කතා කරද්දී මේ මට මතකයි මේ අප්‍රේල් පළවෙනිදා මේ CERN ආයතනයේ මේ හොයා ගැනීම ගැන හැමෝම කතා කරන අතරතුරදීම මේ CNET UK කියන වෙබ්සයිට් එකේ දාලා තිබ්බා මේ ආටිකල් එක. මේ ආටිකල් එකෙන් මම හිතන්නේ ගොඩක් අය මෝඩයට ඇඳුනා. මොකද එයාලා කියලා තිබ්බා මේ CERN එකේ කරපු පරීක්ෂණයෙන් පස්සේ මේ LHC එක ඇතුලේ හිටියා කියලා අනාගතෙන් ආව මිනිස්සෙක්. මේ කතාව ඇත්තට මේ දවස් ඇතුළත නම් ගොඩක් අය පිළිගත්තා. නමුත් පස්සේ තේරුණා හැමෝටම මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා.
ඔව් ඇත්ත වශයෙන්ම මොකක් හරි හදන්න බලම වෙන ඩයිමෙන්ෂන්ස් තියෙනවා. ඒ වගේ තැනකින් දාපු කෙනෙක් කියලා මෙයා. නමුත් ඇත්ත වශයෙන්ම මේක විහිළුවක් තමයි සිද්ධ වුනේ. තව ඒ වගේම කියන්න ඕනේ ඔයගොල්ලෝ දන්නවා ඇති හිග්ස් බෝසෝන් එක ගැන. මේ පුද්ගලයා කියලා තියෙනවා හිග්ස් බෝසෝන් එක තමන් ආපු ලෝකේ තියෙනවා. ඒ ලෝකේ විනාශයට හේතු වෙන හිග්ස් බෝසෝන් එක වැනි අධික ශක්තිජනක අංශයන් සොයා ගැනීම කියලා. ඒ වගේම ඒ නිසා එවැනි දෙයක් අනාගතේ පෘථිවියට වීම වළක්වන්න ඔව් මේ අනාගත කාලය හරහා තරණය කරලා වර්තමානයට පැමිණලා කියලා තමයි ඔහු ප්‍රකාශ කරේ. ඇත්ත වශයෙන්ම පසුම වූ අත්තරංගුණ ගැනමයි හසිත.
ඔගොල්ලෝ හැමෝටම බලන්න අපි මේ ලින්ක් එක මේ අපේ පොඩ්කාස්ට් එකත් එක්ක පෝස්ට් කරන්න. හැබැයි මේ හොඳට මතක තියාගන්න මේක බොරුවක්. මේ මෙයාලා කොහෙවත් කියලා නැහැ මේක බොරුවක් කියලා. නමුත් මේ කමෙන්ට්ස් එම ඔයාලා කියවුවොත් එහෙම ඔයාලට තේරෙනවා මේ ඇත්තටම සෑහෙන ගොඩක් දෙනා ගොනාට අඳන්න පුළුවන්කම තිබිලා තියෙනවා මේ CNET එකට මේ ආටිකල් එකෙන්. අවසන් වශයෙන් අපි එහෙනම් බලමු මේ දවස්වල ඔබ්සර්වේෂන් ඇන්ඩ් ඇස්ට්‍රොනොමි පැත්තෙන් මොනවද වැදගත් සිදුවීම් එහෙම තියෙන්නේ කියලා.
ඔහොසල මේ දවස්වල මේ ඔබ්සර්වේෂන් පැත්ත ගැන කතා කරොත් එහෙම මේ දවස්වල ඔයගොල්ලෝ ඉර නිරීක්ෂණය කරනවා නම් එහෙම සන්ස්පොට්ස් ගෲප්ස් දෙකක් තියෙනවා බලා ගන්න පුළුවන්. 1057 සහ 1059 කියලා එක සන්ස්පොට් ගෲප් එකක් ඔයගලන්ට මේ නෝදර්න් හෙමිස්ෆියර් එකේ බලා ගන්න පුළුවන්. ඒක නම් හැබැයි ටික දවසකින් නැති වෙලා යයි. අනිත් එක සදර්න් හෙමිස්ෆියර් එකේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ සන්ස්පොට්ස් ගෲප්ස් දෙක. ඒ වගේම කතා කරන්න ඕනේ මේ ඔයගොල්ලෝ සූර්ය නිරීක්ෂණය කරනවා අනිවාර්යෙන් ඒ නිවැරදි ආරක්ෂිත ක්‍රම පාවිච්චි කරන්න මේ පියවියෙන් බලන්න එපා කවදාවත්. ඒ වගේම මේ සන්ස්පොට්ස් ටිකක් මේ පියවියසින් කියන්නේ උපකරණhari ෆිල්ටර් එකක් භාවිතා කළුණත් බලාගන්න ටිකක් අමාරු තත්යක් තියෙන්නේ. ඔයගලන්ට පුළුවන් මේ බයිනොකියුලර්ස් යූස් කරන්න, එහෙම නැත්නම් ටෙලස්කෝප් එකක් යූස් කරන්න. හැබැයි මතක තියාගන්න ඉතාමත් පරිස්සමෙන් නිවැරදි ආරක්ෂක ක්‍රම පාවිච්චි කරන්න නිතරම ඉර බලනකොට. අපි හැසිත මෙහෙම කරමු. අපි අර ගිය මේ ජනවාරි වල සෝලර් ඉක්ලිප්ස් එක ගැන මදෝෂ ලියපු ආටිකල් එකක් ඇති මේ කොහොමද සෝලර් ඉක්ලිප්ස් එකක් බලන්නේ කියලා කොහොමද කියලා ඒ ආටිකල් එකෙන් අපේ කට්ටියට මේ ගොඩක් අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද ඇත්තටම ඉර බලන්න ඕනේ කියලා. අපි ඒකේ ලින්ක් එක දාමු.
සූර්ය ලප වලට අමතරව අනුරාද මේ දවස්වල සැටර්න් ගැනත් ගොඩක් අය කතා වෙනවා. ඇයි
ඒ? මේ දවස්වල ඇත්තටම සැටර්න් ගැන ගොඩක් කට්ටිය කතා වෙනවා. සෙනසුරු ගැන කතා වෙනවා. හේතුව තමයි මේ දවස්වල සැටර්න් අපේ පෘථිවියට ගොඩක් ළඟින් පිහිටන්නේ. මේ හේතුව නිසා සැටර්න්ගේ මැග්නිටියුඩ් එක එහෙම නැත්නම් මේ දීප්තතාවය ගොඩක් වැඩි වෙනදට වඩා. සැටර්න් පිහිටන්නේ වර්ගෝ රාශියේ කන්‍යා රාශියේ. සාමාන්‍ය ඕගොල්ලෝ ඉර බැස්සට පස්සේ නැගෙනහිර පැත්තේ බැලුවොත් එහෙම දීප්තිමත් බලා ගන්න පුළුවන් සැටර්න්. සැටර්න් ඊළඟ දවසේ කියන්නේ පාන්දර 4 5 වගේ වෙනකන් ඔයගලන්ට බටහිර රහසෙන් බැහැලා යනකම් බලා ගන්න පුළුවන්. ඇත්තට මේ දවස්වල සැටර්න් ළඟින් පිහිටනවට අමතරව සැටර්න්ගේ අපි මේ ගිය අවුරුද්ද වගේ වෙනකොට අපිට මතකයි සැටර්න්ගේ මේ වලලු සම්පූර්ණයෙන් නොපෙනී ගිහිල්ලා තිබුණා ගිය අවුරුද්ද අග හරිය වෙනකොට. හැබැයි දැන් මේ දවස්වල එන්න එන්න සැටර්න්ගේ වලලු අපිට පේන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම මේ දවස්වල මේ ඉර බැහැලා ගියාට පස්සේ බටහිර රහසේ ගොඩක් එකලඟින් ඔයගලට බලා ගන්න පුළුවන් මේ බුද්ධ සාසිකරු ග්‍රහලෝක දෙක. හැබැයි මේ දවස්වල හසිත මේ කාලගුණයෙන් ගොඩක් බාධා වෙන්න පුළුවන් ඔයගොල්ලෝ බලනවා නම් විශේෂයෙන්ම මේ අහස බලනවා නම් හවස් කාලයේදී. කොහොමද ඔයගොල්ලෝ වාසනාවන්ත නම් මේ අවස්ථාව බලා ගන්න බැරි වෙන එකක් නැහැ.
අද පොඩ්කාස්ට් එක අවසන් කරන්න කලින් කිය යුතු යමක් තියෙනවා මේ ස්කයිල්ගේ සතියේ පැනය ගැන. ඇත්තම මේ ගිය මාසේ මේ පැනට පිළිතුරු සපයලා ජයග්‍රහණය කරපු ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 5 දෙනෙක්ට අද දිනේ අපි එයාලට ලැබෙන්න ඕනේ තෑගිය කියන්නේ DVD සහ පෝස්ටර්ස් අද දිනේ අපි තැපැල් කරන ලැබුවා. ඒ තෑගි ඕගොල්ලන්ට ළඟදිම දවසක හම්බ වෙන්න ලැබේ. ඒ තෑගිම සියලු දෙනා Tamanta හිමි තෑග්ග ලැබුණෙන් පස්සේ කාරුණිකව අපි වෙත දන්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඊට අමතරව තෑග්ග නොලැබුණොත් මේ මාසේ ඇතුළත Tamanta හිමි තෑග්ග නොලැබුණොත් ඒත් අපේ ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් එවන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. අද දවසේ Skyrk podcast එක මෙතනින් නිමා කරනවා. මේ තාරකා විද්‍යා මාසේ දිගටම Skyrk podcast සමඟ රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා.